ජීවිතත් මධ්‍යම බණ්ඩාර මැතිතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
මූලාසනාරඩ මන්ත්‍රීතුමනි කාංචන විජේසේකර මන්ත්‍රීතුමා එමැතිතුමා කතා කරද්දී මම හිතුවා එතුමා කොහේ ඉඳලාද මේ කතා කරන්න කියලා. එතුමාට මම එක උත්තරයක් දෙන්න ඕන. එතුමා කිව්වා සජිත් ප්‍රේමදාස මහත්මයාට මේ රටේ වගකීම් බාර ගන්න කිව්වා. එතුමා බාරගත්තේ නැහැ කියලා. මට මතකයි අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපි හම්බෙන්න ගියා. අපි හම්බෙන්න ගිහිල්ලා එතුමාගෙන් ඇහුවා අපි මෙතුමාට ඒ අගමැතිකම බාර ගන්න ඔබතුමා කවද්ද ජනාධිපතිකමෙන් අයින් වෙන්නේ කියලා. එතුමා උත්තරයක් දුන්නේ නැහැ. එතුමා උත්තරයක් දුන්නේ නැහැ. අපිට ඕනකම තිබ්බේ නැහැ. මේ හවුලේ මේ රට විනාශ කරපු කාණ්ඩායමත් එක්ක මේ රට පාලනය කරන්න. අද රනිල් වික්‍රමසිංහ මහත්මයාට මූණ දෙන පොඩක් වාඩියෙන්න. මූණ දෙන්න. නෑ නෑ වාඩි මගේ වේලාව දෙන්න. මගේ වේලාව දෙන්න. නම කිව්වේ තමුන්නාසේ කතා කර කියෝ මේක. මහන්නේ ගරු සභාපති මූලාසනවල මන්ත්‍රීතුමනි
කන්සල් විජේසේකර
මහත්මයා අද රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපතිකමද අගමැතිකමද කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඉස්සර දුන්නේ අගමැතිකම. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට මූණ දෙනවා. දැන් අහරෙන් කියනවා පොහොට්ටුවෙන් ඇවිල්ලා අහවලුන්ට ඇමතිකම් දෙන්න. ඒ වගේ පාලනයක් යටතේ ජනාධිපතිකම් බාර ගන්න සජිත් ප්‍රේමදාස මහත්මයා කැමති නැහැ. අපි කියනවා මේ රටේ මහජන ඡන්දයෙන් ජනමතයෙන් මේ රටේ එතනට එන්න සජිත් ප්‍රේමදාස මහත්මයා කටයුතු කරනවා කියලා. ආණ්ඩුවේ ඇමතිවරු දෙන්නේ කතා කරා. නිකම් බබාලා වගේ කතා කරේ. මේ ආණ්ඩුව මේ තත්ත්වයට පත් කරේ මේ රට කවුද? පෝලිං ඇති කරේ කවුද? ජනතාවට කන්න බැරි වෙන්න ජීවත් වෙන්න බැරි වෙන්න මන්දපෝෂණ ඇති වෙන්න මේ රට පාලනය කරේ පත් කරේ කවුද කියලා ඒගොල්ලෝ අමතකයි. මේ කාංචන ජේසේකර මැතිතුමත් කතා කරපු රංජිත් සියමලාපිටියේ මැතිතුමත් වග කියන්න ඕනේ තත්වෙට තමුන්නාසලා වෘද්ධ කාමාරකින් ඒ රටේ තත්වෙට පත් වුණේ. අපි සන්තෝෂනේ කෝක නමුත් පොහොට්ටුවට කවුරුත් නැතුව රනිල් වික්‍රමසිංහ සරණ යන්න වුණා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට වැඩිය වීරයෙක් ඇත්තෙත් නැහැ, නායකයෙක් ඇත්තෙත් නැහැ. මට කඩකාටුයි මහින්ද රාජපක්ෂ මහත්මයාත් ළඟ තියාන තමුන්නාසලායි කියන එක. එච්චර අනාථ වෙලා තියෙනවා. අපි තමුන්නාසලා කියන தත්ත්වෙට මේ රටපත් වෙලා තියෙනවා. තමුන්නාසලා කියන සමෘද්ධියක් මේ රටපත් වෙලා තියෙනවා. අද මේ රටේ ජාත්‍යන්තර ආයතනේ යුනිසෙෆ් එක ඒ වගේම අනිත් ආයතන කියන මේ රටේ දුප්පත්කම දෙගුණයක් තුන්ගුණයක් වැඩි වෙලා. මේ රටේ ජනතාවගේ 60%ක් විතර ආහාර වේල් තුන කන්නේ. ඒකට තමුන්නාසල කයිවාරු ගහන තමුන්නාසල වග කියන්න ඕන. හොරගම් කරලා මේ රට විනාශ කරපු තමුන්නාසල වග කියන්න ඕන. දැන් කතා කරන්නේ බබාලා වගේ. මේක නිකන් මිනිස්සු ඇති කරපු එකක් වගේ. අපි රට ගෑවා වගේ. කතා කරන්නේ එහෙමයි. ඒ විතරක් නෙමෙයි අද අපි පටන් ගමු ළමා මන්ද පෝෂණය 2048 වෙනකොට ඔය රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන මේ රට බාර ගන්න ඉන්න තරුණ තරුණියෝ මන්ද පෝෂණයෙන් තමන්ගේ ජීවිතය ආරම්භ කරනයි. මොකද මන්ද පෝෂණය කියන්නේ? ඔය කතා කරන අයක වගේ මොකෝ මොලේ වැඩෙන්නේ නැහැ මන්ද පෝෂණු නම. නැග වැඩෙන්නේ නැහැ. මම හිතන්නේ ඒ තත්ත්වෙට මේ රටපත් කරේ මේ කයිවාරු ගහන පිරිස. අද ඉස්කෝලේකට යන්න බෑ. ඉස්කෝලේක උදේ අර රැස්වීම තියන්නේ නැහැ. ඇයි ළමයි 10ක් 15ක් කලන්තේ දාලා වැටෙනවා. ඒකට තමුන්නාසල වක් කියන්න ඕන. මට ඊයේ කතා කරා විශ්වවිද්‍යාල මහාචාර්යවරේ විශ්වවිද්‍යාලයේ අඩු තරමේ ළමයි කන්නේ මෙහෙමලු රෑ 12 වෙනකන් ඉන්නවලු රෑට කන්න උදේට කන්න නැතුව අපහු දවල්ට කනවලු විශ්වවිද්‍යාලයේ අඩු තරමේ දේශන දෙද්දි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ
තා විනාඩි 2ක කාලය
4-5 දෙනෙක් කලන්තේ දාලා වැටෙනවලු පහුගිය මාස 8ට විතරක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විතරක් උපාධිධාරීන් උපාධි අපේක්ෂකීන් 6 දෙනෙක් ජීවිත විනාශ කරගෙන තියෙනවා. සියදි විනාහනි කරගෙන තියෙනවා. මේකයි මේ රටේ තත්ත්වේ. එතුමා විදුලි බිල ගැන කතා කරේ නෑ. දැන් විදුලි බිල තුන් ගුණයකින් වැඩි වෙලා. එතුමාගේ ආසනේ වැවුරු කන්නල පන්සලෙත් විදුලිය කපලා. මේ රටේ පන්සල් වලින් 15% විතර දැන් විදුලිය කපලා. ඔන්න මේ රටේ බෞද්ධ නායකයෝ කරන වැඩ. එතුමාගේ බෞද්ධකම් මම කියන්නේ. ඒ විතරක් නෙවෙයි මේ රටේ හැම දවසකම 3000ක විදුලිය කපනවා. තවත් මේක වැඩි වෙනවා. ඇයි වැඩි වෙන්නේ? නැත්තේ දැන් විදුලි බලන්න නිලධාරීක එකම කතා කරා. සියන පහකට මේ රටේ ජනතාවගෙන් කර්මාන්ත ශාලා වලින් පන්සල් වලින් සියන පහකට යවලා තියෙනවා විදුලිය විසන්දි කිරීමේ නියෝගය
තනියම යනවා
නියෝගය ඔන්න විදුලි බල ඇමති නියෝගේ මොකද නියෝගේ ක්‍රියාත්මක කරන්න දැන් කපන්න කට්ටිය නැලු ඒ තත්ත්වෙටපත් වෙලා ඒ තත්ත්වෙටපත් වෙලා මේ රටේ පවුල් ලක්ෂ ගාණක් ලයිට් නැතු ඉදියට අනිද්දට ඔන්න විදුලි බල ඇමතුමයි කෙරුවාව 3-4 ගුණයකින් විදුලි බල වැඩි කළා ඇවිල්ලා අපේ නායකයාට විපක්ෂ නායකයාට විහිළු කරනවා තමුන්නාසලා වැඩේ කරන්න විපක්ෂ නායකයා ගැන නෙවෙයි තමුන්නාසේ කතා කරේ විපක්ෂ නායකයා ගැන කතා කරන්න තමුන්නාසේ තමුන්නාසේක විදුලි බල අමාත්‍යංශයක විදුලි බල අමාත්‍යංශයක විපක්ෂ නායකයා නම් බලා ගන්නක් සමග ජන බලවේගයේ තමුන්නාසලා බලාගින්නුව කට්ටියයි කියලා ඔය පරාජය වෙනතරකට අපි යන්නේ නැහැ මේ රටේ ජනතාව තමුන්නාසලා ප්‍රතික්ෂේප කරලා ඉවරයි ගෙවල් වලට ගමට යන්න බැරි හිටියේ ගමට යන්න බැරි හිටියේ හැබැයි රණවීර වික්‍රමසිංහ මහතාට එකක් ස්තුතිවන්තයෙන්න ඕන ගමට යන්න තමුන්නාසලාට හදලා දුන්නා පන්සලකට යන්න බැරි වුණා තමුන්නාසලා තමයි කයිවාරු ගන්න මම වෙන කතාවක් ලියාගෙන ආවේ නමුත් තමුන්නාසේ කතාවට
උත්තර
දෙන්න ඕන මේ තමුන්නාසලා කෙරුවාව මේ රටේ මිනිස්සු අන්ධ පෝෂණය කන්නේ නැ බොන්නේ නැ
කාලය අවසන්
වගේම
කාලය අවසන්
විනාඩියක් දෙන්න
කාලය අවසන් කර මන්ත්‍රී
විනාඩියක් මේ රටේ අද පාතාලේ රජ කරනවා මේ රටේ නීති හා සාමය නැ මේ රටේ මිනිස්සු වෙඩි තියලා මරනවා ඊයේ විතරක් 4 දෙනෙකුට වෙඩි තිබ්බ 3 දෙනෙක් මැරුණා පහුගිය කාලේ විතරක් 30ක් 40ක් මැරුණා වෙඩි තියලා මේ රටේ නීති හා සාමය ගිනියන්න බැරි ආණ්ඩුවක් තියෙන්නේ මං අහනවා මේ කරු කෙරිය කයිය කෙරුවාව අවුරුද්දක් විතර යනකොට මේ රට විනාශ කරලා තමයි මේගොල්ලෝ විනාශ කරේ
බොහොම ස්තුතියි ගරු නිමල් සිරිපාල සිල්ල මැතිතුමා ඔබතුමාට විනාඩි 28ක කාලයක් තියෙනවා 27ක
27 මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි මං ඉතාමත්ම සන්තෝෂ වෙනවා අද දින පවත්වන මේ විවාදයට සහභාගී වීමට හැකිවීම පිළිබඳව ඊට පෙර මන්ත්‍රීතුමනි මම කැමති ඊයේ ගරු විපක්ෂ නායක තුමා විසින් මා සභාවේ නොමැති අවස්ථාවේදී මතු කරන ලද ප්‍රශ්නයක් පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න විශේෂයෙන්ම එතුමා කියා සිටියා කටුනායක ගුවන්තොටුපලේ මේ කුලී රත ප්‍රියදුරන්ගේ අපි බඩට ගහලා ඌබ පික්මි කියන මේ අයට එහි සේවය කරන්න එහි ඉන්න මගීන් ගෙනියන්නට අපි අවසර දීලා තියෙනවා කියලා. ගරු මන්ත්‍රීතුමනි ලෝකයේ තියෙන ගුවන් තොටුපළ 800ක ඌබර් පිකප් කියන මේවා තියෙනවා. විශේෂයෙන්ම සංචාරකයෝ පිටරට ඉඳන් එනකොට මේ ඇප් දාගෙන තමයි එන්නේ. අනිත් එක එතුමා කියනවා මේකෙන් ලංකාවේ අයට පහර වදිනවා කියලා. ඇයි අපි එහෙම කරේ? ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා තමාට ඇප් එකක් තියෙනවා නම් ඌබර් හරි පිකප් හරි පිටරට ඉඳන් ඇවිල්ලා ආපහු තමන්ගේ ගෙදරට යන්න ඒ රථයක් එතනට ගෙන්න ගන්න. ඉතින් අපි කරේ රථ දෙකක් පවණක් ඒ අවස්ථාවේදී නතර කරලා තියන්න ඉඩ කඩක් දුන්නා විතරයි දවස් එක ගමන් වාරයකට රුපියල් 700ක් අය කරගෙන. එතකොට අපි මේ වෙනකොට එයින් ආදායම උපදවලා තිනවා මිලියන 5කට අධික ප්‍රමාණයක්. අපි නිකන් දීලා නැහැ. දෙවෙනි කාරණේ තමයි අපිට පැමිණිලි රාශියක් ලැබුණා. මේ ගුවන්තොටුපළ ගුවන් මගින්ගෙන් ආවයින් පස්සේ කරදරේ බෑ. ටැක්සියක් ඕනද? අපි ළඟට එන්න කියලා කරදර කර කර කරදර කර කර පස්සෙන් එනවා මගින්ගෙන් පස්සෙන්. මේක ඊටාම අශෝභන සිද්ධියක්. ඊළඟට අපි බැලුවා මංගියගුණ වියදම් කරලා තියෙන මුදල් ප්‍රමාණය කටුනායක ඉඳන් කොළඹට එන්න රුපියල් 6750ක එයාපෝර්ට් ටැක්සියකින් ගන්නවා. ඌබර් හරි පිකප් හරි ගත්තනම් යන්නේ රුපියල් 3500යි. ඉතින් අපි 3500කට පිටරට ඉඳන් එන හවුස් මේට් කෙනෙකුට එහෙම නැත්තම් වෙන මංගියෙකුට කොළඹට හරි තමන්ගේ ගෙදරට යන්න ලාභයට අවස්ථාවක් සලසා දීම වැරදිද? අපි මේ ගසා කරන අයට ඉඩදීමද අපි කළ යුත්තේ? ඒ නිසා අපි ජනතාවගේ පැත්තෙන් බලලා ජනතාවට වාසියක් වෙන ආකාරයට තමයි මේ ස්ථානය අපි මේ ආකාරයට ලබා දීලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි අපිට පැමිණිලි රාශියක් ලැබෙනවා මේ ටැක්සි පියදුරන්ගේ නොමනා හැසිරීම පිළිබඳව වැඩිපුර අය කිරීම පිළිබඳව. ඉතින් ඒ නිසා අනිත් කාරණේ තමයි විපක්ෂ නායකතුමා දැනගෙන හිටියේ නෑ මං හිතන්නේ මේ ඌබර් සහ පිකප් කියන වාහන පිටරට මේ සමාගම් වලට අයිති වාහන නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි. ඒ ඔක්කොම මේ ලංකාවේ ක්‍රියදුරන්ට ලංකාවේ පුද්ගලයන්ට අයිති වාහන. ඒ මුදල් ඒ ප්‍රමාණය කොමිෂන් මුදලක් එයට යනවා. නමුත් අනිත් සියල්ලම ලැබෙන්නේ මේ අයට. මේ රටේ වැඩ කරන ජනතාවට තමයි මේ මුදල් ලැබෙන්නේ. ඒ වගේම අපි කියන්නට ඕන විශේෂයෙන්ම ඒවා ඔවුන්ගේ සේවය අති විශිෂ්ටයි. ඔවුන් පිළිබඳව රෙකෝඩ් එකක් තියෙනවා, වාර්තා තියෙනවා, කොහෙ ඉඳන් කොහෙටද ගියේ, කවුද ගියේ රියදුරා, යම් අපරාධයක් වැරදි දෙයක් සිදු වුණොත් ඔවුන්ව සොයා ගැනීම ඉතාමත් පහසු වෙනවා. මෙය නවීන විද්‍යාත්මක ක්‍රමයක් අපේ ගුවන්තොටුපළ මේ ආකාරයෙන් අපිට ඉදිරියට ගෙන යන්නට නම් මෙවැනි නවීන තාක්ෂණයේ යොදාගෙන ඒ වගේම ජනතාවටත් මගීන්ටත් සහනයක් සැලසෙන ආර්ථික සහනයක් සැලසෙන ව්‍යාපෘතියක් තමයි අපි ක්‍රියාත්මක කරලා තියෙන නිසා මං කනගාටු වෙනවා විපක්ෂ නායකතුමාට ලනු දෙන අය ගොඩක් ඉන්නවා. ඉතින් ඒ නිසා එතුමා මීට වඩා මෙවැනි දෙයක් මේ පාර්ලිමේන්තු සභාගර්භය තුළදී මතු කරනකොට මීට වඩා මේ පිළිබඳ සොයලා බලලා අධ්‍යයනය කළා ඒක මතු කරා නම් හොඳයි කියලා මං විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා මම මීට වඩා ඒ පිළිබඳව කතා කරන්න යන්නේ නැහැ. දෙවනි කාරණේ තමයි ඊයේ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ප්‍රශ්නයක් මතු කරා කොරියාවට ගිය යන්නට තිබුණු ගුවන් යානයක් ප්‍රමාද වීම නිසා විශේෂයෙන්ම කොරියාවට යන්න තියෙනු ශ්‍රමිකයන්ට යම් යම් රැකියා අවස්ථාවල් නැති වුණා කියලා. ඒ පිළිබඳව එතුමා අදෑවිල්ල කිව්වා මේකට හේතුව මේ අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය ඒ වගේම විශේෂයෙන්ම පයිලට්ස්ලා ඒගොල්ලෝ මේ අපිට සහයෝගය දෙන්න නැතුව වැඩ කරන එක කියලා. ඒ මිසක් කවුරුත් කෙනෙක් අසනීප වුණු නිසා නෙවෙයි කියලා. මම කියන්නට කැමති එතුමාට මේ විවේචනය කරන පළියට විවේචනය කරන්න එපා. එදා වුණ සිද්ධිය මේකයි ගරු මන්ත්‍රීතුමනි. එදා කොරියාව බලා ගමන් කිරීමට තිබුණු ගුවන් යානයේ ප්‍රධාන පයිලට් ඇතුළුව තව ෆස්ට් ඔෆිසර් කෙනෙක් හිටියා. නම් කළා තිබුණේ ඕෂද තිලක විමලරත්න කියන පයිලට්. එතුමා උදේ දවල් 13:40ට 1:40ට මෙන්න මේ මෙඩිකල් සර්ටිෆිකේට් එක එවලා තිබ්බා. එතුමා කිව්වා ඒක නිකුත් කළා තිබුණේ ડોક્ટર කාවින්ජේ කුරේ MBBS නක 67 තලවතුගොඩ පාර කෝට්ටේ medical certificate name ඖෂධ රත්න diagnosis severe acute gyno enteritis. ඉතින් මෙහෙම එකක් එව්වයින් පස්සේ ඒව ලකිලා තිනා මට ෆ්ලයි කරන්න බෑ ආද. නමුත් අපේ ජාත්‍යන්තර නීති රීති අනුව ප්‍රධාන පයිලට් විතරක් මේ ගුවන් යානය ගෙනියන්න බෑ. ෆස්ට් ඔෆිසර් කෙනෙක් ඉන්න ඕන. ඒ අවස්ථාවේදී මට ලැබිලා තියෙන උපදෙස් තමයි මම අද ඇහුවා එයා ලංකා සමාගමේ මේ ඔපරේෂන් මැනේජර්ලාගෙන්. තව පයිලට්ලා හිටියා ගරුව මන්ත්‍රීතුමනි 20 දෙනෙක් හිටියා ෆස්ට් ඔෆිසර්ස්ලා. ඒගොල්ලන්ගේ ඕෆ් ඩේ එක එදා එයාගේ විවේක නිවාඩු දිනය. නමුත් මීට ඉස්සෙල්ලා පයිලට්ලා ඒ වගේ අවස්ථාවක් වුණාම ඉදිරිපත් වෙලා රට ගැන කල්පනා කරලා රටේ ජනතාව ගැන කල්පනා කරලා තමන්ගේ එයාලයින් එක ගැන කල්පනා කරනවා මේ එක්කෙනෙක් අසනීප වුණාම ඒ අය වැඩට එනවා. නමුත් 20 දෙනාගෙන් එක්කෙනෙකුටවත් මං කිව්වා එයාට ටෙලිෆෝන් කරා එයාගෙන් ඉල්ලා හිටියා කරුණා කරලා මේ ෆ්ලයිට් එකේ යන්න ෆස්ට් ඔෆිසර් කෙනෙක් එන්න මේ මගින් රස්තියාදු වෙනවා මෙහෙම කියලා. එක්කෙනෙක්වත් ආවේ නැහැ. මෙන්න මේක තමයි ඇත්ත තිත්ත ඇත්ත මේක තමයි කියනවා ශ්‍රී ලංකා ගුවන් සේවය ආරක්ෂා කරගන්න ඕන කියලා රැකගන්න ඕන කියලා. නමුත් තමන්ගේ ඔෆ් ඩේ එකෙන් මෙවැනි තත්ත්වයක් ඇති වෙලා තමන්ගේ සහෝදර නිලධාරියෙක් අසනීප වෙලා අපිට මේ ෆ්ලයිට් එක ගෙනියන්න සහයෝගයක් දෙන්නේ නැහැ. රුපියල් 7 හමායන සමාජයක තියෙන සත්‍ය මෙන්න මේකයි. ඉතින් ඒ නිසා අපිට හැම ගුවන් යානයක් වෙනුවෙන්ම වෙනමම ඔෆිසර්ස් ගානක් රඳවා තබන්නට පුළුවන් කමක් නැහැ. එතකොට අපිට මේ ගුවන් සේවය ගෙනියන්නට පුළුවන් කමක් නැහැ ගරු මන්ත්‍රීතුමනි. ඉතින් ඒ නිසා මම දයාසිරි ජයසේකර මැතිතුමා කිව්වා මේ අසනීපයක් නිසා නෙමෙයි මේක උනේ වෙන කාරණයක් නිසා කියලා. ඒ නිසා මම හැන්සාඩ් ගත කරන්න ඉල්ලනවා මේ වෛද්‍යාචාර්ය කාවන් ජේ කුරේ මහතා විසින් ඔෂධි විමල රත්න ෆස්ට් ඔෆිසර්ට නිකුත් කරපු වෛද්‍ය සහතිකය හැන්සාඩ් ගත කරලා හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. එතකොට මේක සත්‍ය මුළු රටටම දැනගන්නට පුළුවන්. ඒ නිසා කටතිබුඩු පලියට කතා කරන්නේ නැතුව බොරු දේවල් කියන්නේ නැතුව මේ සමාගම මේ සභාව නොමග යවීම ඉතාමත් බරපතල වරදක් බව කියන්නට ඕන. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකන් එයාලයින් එකට ආවේනික වූ ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ තමයි කොවිඩ් කාලයේදී මුළු ලෝකය පුරාම මේ ගුවන් යානා සේවය නතර වුණා. ගුවන් යානා රිපයර් කිරීම නතර වුණා. ගුවන් යානා නිෂ්පාදනය කිරීම නතර වුණා. ගුවන් යානා එන්ජින් රිපයර් කිරීම නතර වුණා. විශාල පසුබැස්මක් ඇති වුණා. මේ පිළිබඳව විශේෂයෙන්ම කියන්නට ඕන මේ උදාහරණයක් වශයෙන් කටා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා මේ ළඟදී බ්ලූම්බර්ග් රූපවාහිනියට පැවසුවේ ඔවුන්ද මේ නිසා දැඩි බලපෑමකට ඇති වෙලා තියෙනවා කියලා. ඒ නිසා 2009 තිබූ ඉල්ලුමයට සැපයුම් තත්ත්වයේ නැවත ඇතිවීමට තව වසර ගණනක් යනවා කිව්වා. This is a global scenario. මේක ලෝක ආර්ථිකය ලෝක තත්ත්වය මත ගුවන් සමාගම්වල වෙත ඇති කරන ලද බලපෑමක් ගරු බුලාසුනාරුවට සභාපතිතුමනි. ඒ නිසා අපට අපේ තිබුණා ගුවන් යානා 23ක් අපි කල්බදු ක්‍රමයට ගත්ත. දැන් ඒවයින් ෆ්ලයි කරන්නේ 15යි. එන්ජින් 4ක් තියෙනවා, එක අපිට හදාගන්න බෑ. නමුත් බොහෝම අමාරුවෙන් දැන් අපි ඒ පිළිබඳව එන්ජින් රිපයර්කට සමාගම් වලට කියලා ඒ එන්ජින් 4 දීලා දැන්ට වැඩ කරන්න පුළුවන් එන්ජින් 4ක් මේ මාසේ 15 වෙනකොට අපි ගෙන්න ගන්නවා. ඒකටත් අපිට මාස 6කට වැඩි කාලයක් ගියා. මොකද ගුවන් යානා රිපයර් කරන අය වුණත් මේ අපේ වගේ පුංචි රටක ඉන්න අපේ මේ පුංචි යාලයින් එකට වැඩිය සලකන්නේ විශාල ගුවන් යානා 100ක් 200ක් කියන අයට තමයි ප්‍රයෝරිටි දෙන්නේ, මූලිකත්වයේ දෙන්නේ. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕන. ඒ නිසා තමයි අපි කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය වැනි බිලියන 1.2ක් මේ රටේ ආර්ථිකයට පාඩු කරපු මේ ගුවන් සේවාව ප්‍රතියුගත කිරීම අත්‍යවශ්‍යයි. ප්‍රතියුගත කළා ශක්තිමත් පාර්ට්නර් කෙනෙක් එක්ක ගියොත් තමයි අපිට මේ එයාලයින් එක ඉදිරියට ගෙන යාමට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ தත්ත්වය, මේ ගෝලීය தත්ත්වය නිසා ඒ වගේම මම කියන්නේ එයා ලංකා සමාගම මම සුද්ධ කරන්න යන්නේ නැහැ. එයා ලංකා සමාගමේ පරිපාලන වශයෙන් ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා. අධ්‍යක්ෂක මණ්ඩලය සහ පරිපාලනය අතර යම් යම් වෘත්තීය සමිති සහ වෘත්තිකයන් අතර යම් යම් ප්‍රශ්න තියෙනවා. නමුත් මේ දුෂ්කර අවස්ථාවේදී අපි කොහොම හරි මේ එයාලයින් එක අපි පවත්වාගෙන යාමත් විශාල ශක්තියක් අපිට. ඒ නිසා මම අපේ සිවිල් අධ්‍යක්ෂ ගුවන් සේවා අධ්‍යක්ෂකතුමාට නියෝග කළා තියෙනවා කොරියාවට යන්න ඕන නම් ශ්‍රී ලංකන් ගුවන් යානයක යන්න අකමැති නම් ඒ පරක්කු වෙනවා නම් කොරියන් ගුවන් සේවාවට ඇවිල්ලා අපි අවස්ථාව දෙනවා ලංකාවේ ගොඩ බස්සන්නට. මම මනුෂ්‍ය නානායකර මැතිතුමාට කිව්වා වහාම උන්ට දන්වන්න මම පැය 24ක් ඇතුළත ඒ අවසරය මම ලබා දෙන්නම්. එතකොට එතුමාට කරදරයක් නැතුව වෙන යාලයින් එකක් තියෙනවා නම් විශ්වාසදායක ඒකට යන්න, ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. That is customer's choice. ඒක තමයි පාරිභෝගිකයාගේ තෝරා ගැනීම. ඒකට අපි පුළුවන් තරම් අපි ඒකට අවසර දෙන්නට ඕන. ඒ නිසා ඒ කාරණයත් මම මතක් කරනවා. ඒ නිසා ඉදිරියට අපිට මේකට තියෙන එකම ප්‍රතිකරණය තමයි මේ ගුවන් සේවාව මේ ආකාරයෙන් පවත්වාගෙන යන්න අමාරුයි. මේ රටට ආදරය කරන ඉන්නවා නම් වැඩිපඩි හොයාගෙන පිටරටවලට යන්නේ නැහැ. අපෙන් පුහුණු වෙනවා, අපෙන් පුහුණුව ලබා ගන්නවා, ෆ්ලයින් අවර්ස් ටික හදා ගන්නවා, ඊට පස්සේ වැඩිපඩියට පිටරට යනවා. මේ දොස්තරලා වගේම තමයි ඒගොල්ලොත්. ඉතින් ඒක නිසා එවැනි තත්ත්වයක් තියෙන රටක අපට මේ සඳහා ශක්තිමත් පාර්ට්නර් කෙනෙක්, ශක්තිමත් පාර්ශවයක් අවශ්‍ය වෙනවා. මෙවැනි එයාලයින් එකක් ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාමට ඒ යථාර්ථයේ තේරුම් ගත නිසා තමයි අපේ ජනාධිපතිතුමා මෙය ප්‍රතිව්‍යුහගත කරන කිරීමේ ක්‍රියාවලියේ මූලික පළවෙනි තැනට දාලා තියෙන්නේ. ඒ ක්‍රියාවලිය දැනට අපි කරගෙන යනවා පාරදෘශ්‍ය භාවයෙන් කළ යුතු නිසා ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා ඒ කාලය තුලදී අපි මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ඉටු කරනවා කියන එක කියන්නට ඕන. ඒ වගේම අද දින විවාදයේදී මම අහගෙන හිටියා විපක්ෂ නායකතුමා කිව්වා එතුමාගේ පියා හදපු ඇඟලුම් කම්හල්ල හැදුවා කියලා, යට ඇඳුම් හදන්න, උඩ ඇඳුම් හදන්න අපි එකාගේ කරනවා, නමුත් දැන් ඒවා වැහෙනවා කියලා. කරුමන්තේතුමනි, මොකද්ද මේ වැහිමට හේතුව? එතුමා අද ලෝක ආර්ථිකයේ යම් අවපාතයක් ඇති වෙලා තියෙනවා. මං ඇඟලුම් නිෂ්පාදකයින්, ඒ වගේම ඒවා එක්ස්පෝර්ටර්ස්ලා, ඒ වගේම ෂිපින් ඒජන්ස්ලා, මේගොල්ලො ඔක්කොම නිරතුරුව මම හම්බෙන කෙනෙක්. මං ඇහුවා මොකද්ද මේකට හේතුව, ඇයි මේ ඇඟලුම් කර්මාන්ත වැහිමට හේතුව? හේතුව වෙනමකුත් නෙවෙයි, අද ලෝකයේ බටහිර රටවල්වල මෙන්ම ඇමරිකාවේ ඇති වෙලා තියෙන ආර්ථික අවපාතයේ උඩ ඒ රටවල්වල ජීවත් වන ඒ ඇඳුම් ගත්ත අයගේ පර්චසිං පවර් එක, මිලදී ගැනීමේ ශක්තිය අඩු වෙලා තියෙනවා. ඒ නිසා වෙනදා ඇඳුම් පහක් ගත්තනම් දැන් ගන්නේ ඇඳුම් එකයි, වෙනදා යට ඇඳුම් හයක් ගත්තනම් අද ගන්නේ යට ඇඳුම් එකයි. ඉතින් එතකොට මේ ඉල්ලුම අඩු වුණාම අපේ නිෂ්පාදනයට අපිට තැනක් ලැබෙන්නේ නැහැ. ඒක ලෝක ආර්ථික අවපාතයත් එක්ක, අපි දන්නවා මේ ආර්ථික අවපාතයේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක අපේ රට විතරක් නෙවෙයි බලපෑවේ, මුළු මහත් ලෝකයටම බලපාපු ආර්ථික අවපාතයක්. ඒකේ ෂොක් එක තමයි අපිට මේ දැනෙන්නේ. ඉතින් ඒ නිසා අපි අලුත් එක්ස්පෝර්ට්ස් වලට, අලුත් තෙන් අපනයන සඳහා අපි යොමු කරන්නට ඕන, අලුත් වෙළඳපොළවල් හොයාගන්නට ඕන. ඒ සඳහා යම් කාල පරාසයක් ගත වෙනවා. ඒ වගේම කියන්නට ඕන, දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා, මං කියන්නේ නෑ මේ ආශ්චර්යයක් කරා කියලා, එක්තරා විදිහක ආශ්චර්යයක් කරා. අපි රට වැටේ තිබුණු තත්ත්වයෙන් ගොඩ අරගෙන යම් තත්ත්වයකට රට ගෙන ආපු බව අද හැම දෙනාම පිළිගන්නවා. ඒ නිසා එතුමාට ඒ ගෞරවයක් තියෙනවා. එතුමාගේ දේශපාලන දර්ශනය වැඩ කටයුතු පිළිබඳව එකඟ නොවන පිරිස ඇති. ඒ එකඟ නොවන පිරිසක් තමයි අපිත්. නමුත් මේ අවස්ථාවේදී එතුමා ඇරෙන්නට මේ රට ගොඩ ගන්නට කෙනෙක් ආවේ නැහැ. ඒ අවස්ථාව විපක්ෂයට හුඟක් අයට දුන්නා. ඒගොල්ලෝ පස්ස ගැහුවා, ඒගොල්ලෝ බය වුණා, ඒගොල්ලෝ ඒ වගකීම ගන්න තරම් කොන්දපණ තිබුණේ නැහැ. ඒ වගකීම බය නැතුව ගන්න කොන්දපණ තිබුණු එකම පුද්ගලයා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අපි එතුමාට ගරු කරන්නේ, අපි ළඟ අපි අතර තියෙන දේශපාලන පරස්පරතාවයන්, ඒ වගේම ප්‍රතිපත්ති පරස්පරතාවයන් මුණා වුණත් මේ අවස්ථාවේදී එතුමා ඇරෙන්නට මේ රට ගොඩ ගන්නට වෙන නායකයෙක් අපිට පේන්නේ නැහැ. වෙන වැඩපිළිවෙලක් තියෙන කෙනෙක් පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ රටේ ජනතාව මේක ඉතාම හොඳින් තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා එතුමාට මොන විදියට ගල් ගැහුවත්, මොන විදියට පරිභව කරත්, ඒ තුලින් ජනතාව එතුමා පිළිබඳව ඇතිකර තියෙන විශ්වාසය බිඳහෙළන්නට විපක්ෂයට පුළුවන්කමක් නැහැ කියන එක මම ඉතාම පැහැදිලිව කියන්නට ඕන. ඒ වගේම එතුමා ජනප්‍රිය තීන්දු ගත්තේ නැහැ. එතුමා අමාරු ජනප්‍රිය නොවන තීන්දු ගත්තා. අපේ රටේ ආර්ථිකයට මේ තත්ත්වය ඇතිවීමට එකම හේතුව වුණේ අපි හැම වෙලාවෙම ඡන්ද බලාගෙන ජනප්‍රිය තීන්දු අරගෙන අපේ ආර්ථිකය අපි වටගත්තා, අපේ රට වටගත්තා. නමුත් එවැනි ශක්තිමත් පුද්ගලෙක් නායකයෙක් බිහුනේ නැහැ. ජනප්‍රිය නොවන තීන්දු අරගෙන මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න, මේ රටේ ආර්ථිකය හදාගන්නට. ඒ නිසා එතුමා ඒ ගන්න වැඩපිළිවෙල ජනතාවගේ සමාජයගේ ප්‍රසාදයට ලක් නොවෙන්නට පුළුවන්. නමුත් මේක තමයි රට ගොඩනැගීමට අවශ්‍ය වැඩපිළිවෙල. අනිත් එක මේ විපක්ෂය අය සිහින මවනවා. දැන් අලුත් ආණ්ඩුවක් ආවොත් අපිට මීට වැඩිය වෙනස් වැඩපිළිවෙලක් ගෙනියන්න පුළුවන් කියලා එහෙම ගෙනියන්න බෑ. IMF එකෙන් ඒ දාපු කොන්දේසි ඒවා වලංගුයි. නැත්තම් අපිට LC එකක් ඕපන් කරගන්න හම්බෙන්නේ නැහැ. කොහොමද LC එකක් ඕපන් කරගන්නේ? කොහොමද පිටරටින් බඩු ටිකක් ගෙන්නගන්නේ? හරි, රට විනාශ කිරීමට මෙතන අවශ්‍ය වෙන්නේ ගරු මන්ත්‍රීතුමනි. හරි, දැන් ඔබතුමාලා රට විනාශ කරේ නැහැ. හොඳයි, ඔබතුමාලා ඉතාම හොඳයි, රට විනාශ කරේ නැහැ. දැන් විනාශ කරපු රට දැන් අපට අවශ්‍ය වෙන්නේ කවුද? රට විනාශ කරන එකට ඔක්කොම කියන්න ඕන. රට විනාශ කරපු එකට ඔක්කොම කියන්න ඕන. නමුත් දැන් මේ රට ගොඩ ගැනීම සඳහා දායකත්වයක් නැහැ. බලන්නේ පටු දේශපාලන චින්තනයක් හිතාගෙන, කියන්නේ කොහොම හරි මේක කකුලෙන් අදලා වට්ටලා දාලා රටේ මිනිස්සු කන්න නැති වුණත් බොන්න නැති වුණත් මැරුණක් කමක් නැහැ අපේ දේශපාලන බලය ඕන කියන එකනේ කියන්නේ. ආ, දේශපාලන බලයට තියෙන කාපු අය කවුද කියලා අපි දන්නවා. ඉතින් ඒ නිසා දැන් අද ඊර්ෂ්‍යාවෙන් අද තියෙන්නේ මොකද? ජනාධිපතිතුමා කරේ තියෙන්නේ කුහකකම, ඊර්ෂ්‍යාව තමයි ඔය පැත්තේ. ඒ මිසක් ඇප්‍රිෂියේෂන් එකක් ඒ පිළිබඳ ආගේ කිරීමක් නැහැ. මේක තමයි ශ්‍රී ලාංකීය දේශපාලනයේ අලුත්ම පරිච්ඡේදය. වැඩ කරන මනුෂ්‍යයාට, රට හදන්න යන මනුෂ්‍යයාට ඊර්ෂ්‍යා කරනවා, කුහකකම් පෙන්නනවා. එහෙම කුහක වෙන්න එපා, ඊර්ෂ්‍යා වෙන්න එපා. තමුන්නාසිලත් එහෙමනම් ජනතාවට කියලා අරගෙන අලුත් වැඩපිළිවෙලක් පෙන්වන්නද? එහෙම අලුත් වැඩපිළිවෙලකුත් නැහැ. ගරු සභාපතිතුමනි, අලුත් වැඩපිළිවෙලක් ගෙන එන්නට පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා මේ වැටුණු වලින් ගොඩ ඒම සඳහා අපි විශාල පරිත්‍යාගයන් කරන්නට ඕන. ඒ නිසා එහෙම නැතුව ඔය කියන ආකාරයට රට ඉදිරියට ගෙන යාමට පුළුවන් කමක් නැහැ. අද සෑම ක්ෂේත්‍රයකම විශාල පිබිදීමක් තියෙනවා. අද ඊයේ වෙනකොට විශේෂයෙන්ම අපේ ගුවන්තොටුපළට අලුතෙන් ගුවන් යානායින්ද පටන්ගෙන තියෙනවා අපි මහන්නයා. ඒ වගේම විශේෂයෙන්ම ටර්කිෂ් එයාලයින්ස් වැනි අලුතෙන් ගුවන් ගමන් රාශියක් අපිට ආකර්ෂණය කරගන්න පුළුවන් වෙලා.
ඔඩ ප්ලීස්, මූලාසනය සඳහා මන්ත්‍රීගේ නමක් යෝජනා කරන්න.
මුලාසනය සඳහා මම අපේ KPS කුමාරසිරි මහත්තයා යෝජනා කරනවා.
මුලාසනය සඳහා KPS කුමාරසිරි පරිමන්තුමා.
තව කුච්චර. විලක් කුච්චර තියෙන.
මුලාසන රුඩ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම ගුවන් සේවා ක්ෂේත්‍රයේ අද විශාල පිබිදීමක් ඇති වෙලා තියෙනවා. ලංකාවට සංචාරක ව්‍යාපාරය සඳහා විශාල ශක්තියක් අපි අද ගුවන් සේවා ක්ෂේත්‍රය හා නාවික ක්ෂේත්‍රය තුළින් ලබා දීලා තියෙනවා. මට පුළුවන් වුණා පසුගිය සතියේ කංකසන්තුරේ වරාය අපේම සල්ලිවලින් වරායේ සල්ලිවලින් මිලියන 450ක් වියදම් කළා පර්යන්ත ගොඩනැගිල්ල හදන්න. ඊට පස්සේ පළවෙනි නැව පැමිණියා කංකසන්තුරේ වරායට. සංචාරකින් ඉන්දිය සංචාරකින් 500කට වැඩි ප්‍රමාණයක් ආවා. ඒ නැව සුමානයක් පතා සුමානයකට වරක් ගානේ පැමිණෙනවා. ඒ නිසා ඉන්දියාව සමග තියෙන ඒ සහසම්බන්ධතාවය සහ සංචාරක ව්‍යාපාරය සඳහා ආකර්ෂණය කර ගැනීම අප විසින් කරගෙන යනවා. ඒ විතරක් නෙවෙයි, උතුරේ ජනතාවට අපි දුන්න පොරොන්දුවක් අනුව විශේෂයෙන්ම පලාලි ගුවන්තොටුපළ අපි සකස් කළා දුන්නා. පලාලි ගුවන්තොටුපළ සඳහා දැනට සුමානයකට දින 4ක් ඇලයන්ස් එයා ගුවන් සමාගමෙන් මගින් ගෙනියනවා. ඒ පමණක් නෙවෙයි, අද සම්පූර්ණයෙන්ම ඇලයන්ස් එයාවල අගෝස්තු මාසයේ දක්වා ටිකට් ඔක්කොම විකුණලා ඉවරයි. ඉතින් මම ඔවුන්ට කියා සිටියා, දවස් හතර නෙවෙයි ඒක දවස් හත දක්වා වැඩි කරන්න. ඒ පමණක් නෙවෙයි අපි තවත් ඉල්ලා තිනව වෙනත් එයාලා ඉන්න එකක් තියෙනවා නම් ඒකටත් අපි අවසර දෙන්න සූදානම්. මඳුරාශිය සහ පලාලි අතර ඒ ගුවන් ගමන් ආරම්භ කිරීමට, විශේෂයෙන්ම පලාලි ගුවන් තොටුපළ සඳහා විශාල ගුවන් යානා ගෙනීමට අපේ ධාවන පර්යන්තය දිගමදි. ඒ නිසා අපි පසුගිය සතියේ විශේෂඥ කණ්ඩායමක් සමග ගිහිල්ලා සාකච්ඡා කරලා ඒ ගුවන් පතය දීර්ඝ කිරීම සඳහා දැන් අපි කටයුතු යොදාගෙන යනවා. එතකොට අපිට ඒ 320 ගුවන් යානා පලාලි සඳහා අපිට අරගෙන එන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ක්ෂේත්‍රය තුල අපි විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයටත් වෙනත් රටවල් සමග ජනතාව හා ජනතාව අතර සහසම්බන්ධතාවය ඇතිකර ගැනීම සඳහාත් සුවිශේෂී වූ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අද අපට තියෙන ප්‍රශ්නය එකයි, මේ රට විදේශ සංචාරකයන් ගෙන එන්නට නම් විදේශ ආයෝජකයන් ගෙන එන්නට නම් ඔවුන් අහන්නේ මේ රටේ තියෙන දේශපාලන ස්ථාවර භාවය මොකද්ද. දේශපාලන ස්ථාවර භාවය කඩා බිඳ දැම්මේ අරගලය විසින් මේ රටේ සම්පූර්ණ ආර්ථික තත්ත්වයම කඩා දැම්මා. ඒ කඩා බිඳ දැමූ අරගලය විසින් කඩා බිඳ දැමූ ඒ ආර්ථික දේහය ශක්තිමත් කිරීමට සහ ගොඩ ගැනීමට තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා විශාල පරිශ්‍රමයක් යෙදුවා. අද එතුමා දේශාන්තරවලට ගිහිල්ලා අපට ලබා ගන්න පුළුවන් ආධාර ලබාගෙන අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ණය අපට වාසිදායක අන්දමට ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුවිශේෂී ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා. ඒක එතුමාගේ පෞද්ගලික ජයග්‍රහණයක්. උනත් ඒක එහි ප්‍රතිඵලය ලැබෙන්නේ ශ්‍රී ලාංකික අපිටයි. ඒ නිසා අපි විශ්වාස කරනවා ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමගම
ගරු ඇමතුමා ඔබතුමා තව විනාඩි දෙකක කාලයක් තියෙනවා.
ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමගම අපට කටුනායක ගුවන් තොටුපළේ දෙවැනි පර්යන්තයේ වැඩ කටයුතු අපිට අවසන් කරන්න පුළුවන් වෙනවා. ඒ සමගම අපේ රටට එන ආයුධකින්ගේ ප්‍රමාණයත් අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර තිබෙන ගිවිසුම හා ඔවුන්ගේ රෙකමදාරුව මත ලංකාව ආයෝජනය සඳහා සුදුසු හොඳ ආර්ථික ප්‍රතිපත්ති ගරු කරන රටක් හැටියට අපිට සහතිකයක් ලැබිලා තියෙනවා. නමුත් ගරු මන්ත්‍රීතුමනි, අපිට තියෙන ප්‍රශ්නය මේ අපිට යන්න තියෙන්නේ මල් පියලි මත යන ගමනක් නෙවෙයි, කටු පඳුරු අතරින් යන ගමනක්. ඒ දුෂ්කර ආර්ථික ගමන ගියොත් තමයි අපට මේ තත්ත්වයෙන් ගොඩ ගැනීමට, අපේ රට ගොඩ ගැනීමට පුළුවන් වන්නේ. ඒ නිසා අපිට ඒ දුෂ්කර ගමන යනකොට විපක්ෂය අය කියනවා ඔය යන්නේ ඔය කටු වැනෙනවා ඇඟට අමාරුයි, බොහොම අමාරුයි, ජනතාවට අමාරුයි. තමයි අමාරු වෙන්නේ නැතුව මේ ගමන යන්න පුළුවන්කමක් නැහැ. එහෙම මේ මල්්‍යහනාවක් මත යන ආර්ථික ගමනක් නැහැ, කඩා වැටුණු ආර්ථිකයක් ගොඩ නැගීමේදී. ඉතින් ඒ නිසා එන්නේ යථාර්ථය ටිකක් අවබෝධ කරගන්න කියලා මම කියන්නට කැමති. මට කාලය ලබා දීම ගැන ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඇමතුමනි. මීළඟට අපි ගරු ගායන්ත කරුණාතිලක ඇමතුමනි ඔබතුමාට.
මුලාසනාරූඪ ගරු සභාපතිතුමනි, සුපුරුදු පරිදි ජනාධිපතිතුමා මෙවරත් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් සිදු කරපු 2048 සංවර්ධිත රටක් නැමැති මනෝරාජික දේශපාලන ප්‍රකාශය පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පවත්වන මේ මොහොතේදී මම කියන්න කැමතියි, එතුමගේ ප්‍රකාශය අලුත් නැවුම් අදහස් තිබුණු ප්‍රකාශයක් නොවන බව. එතුමා විසින්ම මීට පෙරත් මේ පාර්ලිමේන්තු අමතමින් කරපු කතාවල ඉස්පිලි පාපිලි වෙනස් කර නැවත ඉදිරිපත් කිරීමක් හැටියට තමයි අපි ඒ කතාව දැක්කේ. මීට පෙරත් ජනාධිපතිතුමා මේ සභාවේදී අවස්ථා කීපයකදීම 2048 සංවර්ධිත රටක් ගැන ප්‍රකාශ කරද්දි අපිට මතකයි එදත් ආණ්ඩු පක්ෂයේ උදවිය අප්පුඩි ගහපු හැටි. වෙන කවුරුවත් නෙමෙයි මේ සභාවේ ඉන්න සෞභාග්‍ය දැක්මේ පීතෘවරුන් සහ නිර්මාතෘවරුන් තමයි එදා එතුමට අප්පුඩි ගැහුවා. ගරු සභාපතිතුමනි, ඒක තමයි අද උන් මුණ දෙන දේශපාලන සරදම. ඒ අයගේ මුළු දේශපාලන ජීවිත කාලෙම කිව්වේ රනිල් රට පේරගන්න ඕන, රාජපක්ෂලාගේ ගුණගායනා කරා එහෙම කීකි. දැන් අද මොකද්ද වෙලා තියෙන්නේ? එදා එහෙම කියපු අයට දැන් සිදු වෙලා තිබෙනවා තමන්ගේ දේශපාලන ජීවිතය බේරගන්න ජනාධිපතිතුමාගේ ගුණගායනා කරා. අදත් මේ සභාවේ අපි දැක්කේ ඒක තමයි සිද්ධ වෙනවා. ඉතින් මේක දේශපාලන සරදමක් නෙමෙයිද සභාපතිතුමනි? හැම තිස්සෙම ජාතිය අමතලා 2048 කැරට් අලය පෙන්වුවට මදි බව ආණ්ඩු උදවියට දැන් තීරණ තිබෙනවා. පළාත් පාලන ඡන්දෙන් පලා ගියත් 2024 ජනාධිපතිවරණයෙන් පලා යන්න විදියක් නැති බව ආණ්ඩුව දන්නවා. ඒ වගේම ඊට පස්සේ මහමැතිවරණයෙන් පලා යන්න විදියකුත් නැති බව ආණ්ඩුව හොඳටම දන්නවා. දැන් අපි දන්නවා මේ වෙන විට මේ ආණ්ඩුව ඡන්දපොළ දකින්න අපායක් වගේ, මැතිවරණ කොමසාරිස් ආණ්ඩුවට පේන යමරජ්ජුරුව වගේ, මේ ආණ්ඩුවට විරුද්ධ ඡන්දදායකින් පෙනෙන්නේ යමපල්ලෝ වගේ. සභාපතිතුමනි, කොයි මොහොතේ අද වැටේද නොදන්න වලපයයි ගොඩපයයි තියාගෙන ඉන්න ආණ්ඩුවක් 2048 සෞභාග්‍යමත් රටක් ගැන කතා කිරීමත් අද ජනතාවට විහිළුවක් වෙලා. තව පැත්තකින් මිනිස්සුන්ගේ ඇස්වලට වැලි ගහන දේශපාලන තක්කඩිකමක් හැටියට තමයි ජනතාවේ ප්‍රකාශය දකින්නේ. මේ ප්‍රකාශය කරමින් ජනාධිපතිතුමා කිව්වා, මෙතෙක් දුෂ්කරතා වින්ද ජනතාවට එතුමා ස්තුති කරනවා කියලා. හැබැයි ජනතාවට ඒ වෙනුවෙන් දෙන සහන ගැන සඳහන් කළේ නැහැ. රටේ ආර්ථික ප්‍රතිසංස්කරණය කරන්නට පෙර දේශපාලනඥයන්ගේ දේපොළ වස්තුව ප්‍රතිසංස්කරණය කරගන්න දැන් ආණ්ඩුව සූදානම් වෙනවා. ගරාවැටුණු පක්ෂ නැගිට්ටවන්න සූදානම් වන රජයකින් ජනතාවට ලැබෙන්නේ මනෝරාජ්‍යයක් විතරක් බව දැන් ජනතාවට හොඳට පැහැදිලි වෙලා තිබෙනවා. රජයෙන් කරන මේ ප්‍රකාශ ගැන සභාපතිතුමනි, අපි කල්පනා කරනකොට අපිට මතක් වෙන්නේ මෑත කාලයේ උදාහරණයක් කියනවා නම් හරියට කොරෝනාවට ධම්මික පැණිය දුන්නා වගේ. පුහුල ගන්න බැරි බදු බරක්, රැකියා අහිමි වීම, විදුලි බිල ඉහළ යාම, බැංකු පොලි ඉහළ යාම, අසීමිත ජීවන බරක්, මේවා තමයි ජනතාවට ලැබිච්ච තෑගි. සභාපතිතුමනි, සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශේෂය සම්පූර්ණ මැද වැටිලා සේවකීන්ගේ රැකියා නැති වෙනවා. තව පැත්තකින් වෘත්තීය සමිති මර්ධනය කරමින් රාජ්‍ය දේපළ විකුණමින් පවතිනවා. ළමයි පාසල් ලවා ගන්න බැරුව දෙමව්පියෝ එක පැත්තකින් ලත වෙනවා. සින්න වුණු දේපළ බේරගන්න විදියක් නැහැ. ඒවත් තවදුරටත් සින්න වෙමින් පවතිනවා. ලෝක ආහාර වැඩසටහන අනුව මේ බලන්න ලංකාදීප පත්තරේ පොල්ගෙඩි අකුරෙන් මේ දින කීපයකට ඉස්සෙල්ලා පළ වුණු හැටි 175කට හරිහමන් කෑමක් නැහැ. වැඩිම බස්නාහිර ඌව මධ්‍යම පළාත්වල. ඒක කියනවා 57 ලක්ෂයක් පමණ වන රටේ පවුල් සංඛ්‍යාවෙන් පවුල් 137ක් රජයෙන් කුමන හෝ ආධාරයක් ඉල්ලන තත්ත්වයට ඇද වැටිලා කියලා. ලංකාවේ පවුල් වලින් 68%කට ආසන්න සංඛ්‍යාවක් උද්ධමනය නිසා ආහාර ගැනීමේ රටාව වෙනස් කරලා තියෙනවා. 3 වේල 2 වේලට වැටිලා, 2 වේල 1 වේලට වැටිලා. සභාපතිතුමනි, මේක තමයි රටේ තත්ත්වය. ඒ වගේම රට පුරාම මන්දපෝෂණ අනුපාතය ලංකා ඉතිහාසයේ ඉහළම අගයක දැන් පවතින්නේ. මේ තරම් බරපතල තත්ත්වයක් හමුවේ මොන තරම් පුරසාරම් කියවුවත් පසුගිය කාලේ IMF එක දිහා බලාගෙන හිටිය හැරෙන්න වෙන කිසිම නිර්මාණශීලී පියවරක් ගන්න ආණ්ඩුවට බැරි වුණා කියන එක අපට කියන්න සිද්ධ වෙනවා. නිර්මාණශීලී විසඳුම් සොයන්න ආණ්ඩුවට බැරි වුණාට තාමත් අර රට අගාධයට ඇද දාපු උදවිය යලිත් වතාවක් කැබිනට් මණ්ඩලයට රින්ගන්න උත්සාහ කරන බව තමයි අපිට දකින්න තිබෙන්නේ. බැලුවොත් රූපවාහිනී ඒගොල්ලන්ගේ කතාවවලින් මොනවද කියන්නේ? රට ගොඩ ගන්න හැටිද කියන්නේ? 69 ලක්ෂයේ ජනවරම අපේ කියනවා. 130 ගානක් ඡන්දෙ දීලා ජනාධිපති කුටි වාඩි කරේ අපි කියනවා. අපේ දිස්ත්‍රික් නායකින්ට ඇමරිකන් නැත්තම් අපි බලා ගන්නම් කියනවා. රට ගොඩ ගන්න එක නෙමෙයි ඒගොල්ලන්ගේ පරමාර්ථය වෙලා තිබෙන්නේ. මේ නිසා රාජපක්ෂලා පටලවපු ආර්ථික නූල් බෝලේ කොන සොයාගෙන මුල ඉඳලා ලිහන්න ජනාධිපතිතුමා හිතුවට මේ නඩෙත් එක්ක එතුමාට ඒක කවදාවත් කරන්න බැහැයි කියන එක දැන් පේන්න තිබෙනවා. ත්‍රස්ත මර්ධන නීති ගේන්න, මාධ්‍ය පාලන නීති ගේන්න, වෘත්තීය සමිති මර්ධනය කරන්න, ශිෂ්‍ය ව්‍යාපාර මර්ධනය කරන්න, විරුද්ධ දේශපාලන පක්ෂ කොටවන්න, පක්ෂවලින් කට්ටිය බිලිබාන්න, මෙකී නොකී දේශපාලන ගැට නූල් සූත්‍ර සඳහා ආණ්ඩුවට තිබුණු උනන්දුව මේ ආණ්ඩුවේ මුදුවේ විසින් ඇති කරපු නිදහසෙන් පස්සේ රට තුළ ඇති වුණු දරුණුම ආර්ථික අර්බුදය විසඳන්න මේ රජයට ඌමනාවක් තිබුණද කියන එක අද ජනතාව කල්පනා කරනවා. ජනාධිපතිතුමා කිව්වා සභාපතිතුමනි ජාතිය අමතමින් දූෂණයේ පිටු දකින්න විශේෂ කාර්ය බලකායක් හදනවා කියලා. ඒක හදන්න ජනාධිපතිතුමාට සිදුවෙලා තිබෙන්නේ දූෂණයට පාර කපපු මේ වගේ පිරිසක් වට කරගෙන නේද කියන එක අපිට කල්පනා කරන්න වෙලා තිබෙනවා. තව එක කාරණයක් තමයි එතුමා ජාතිය අමතරදී කියපු නවීන තාක්ෂණ ලෝකයට ගැලපෙන විදියට ප්‍රධානතම කුරුණක් වෙච්ච තරුණ පරම්පරාව ගොඩනගන්න ලෑස්ති කියන කාරණා.
ඔබතුමා තව විනාඩි දෙකක් තියෙනවා.
විනාඩි
දෙකක් තියෙනවා තව.
හැබැයි නවීන ලෝකයක් ගැන කතා කර කර මාධ්‍ය නිදහස, කතා කිරීමේ නිදහස, ලිවීමේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ අයිතිවාසිකම ගෝත්‍රික යුගයකට ගෙනියන්න තව පැත්තකින් උත්සාහ කරමින් සිටින බව අපට පේන්න තිබෙනවා. එතුමා ජාතිය අමතලා කිව්වා සංගායනා සංකල්පයක් ගැන. අපි කියනවා සංගායනාවකට කලින් රටේ ජනතාවත් රටත් මේ තරම් පීඩාකාරී තත්ත්වයකට ඇද දැමීම ගැන මේ පිරිස පාපෝච්චාරණයකට යොමු කරලා ජනතාවගෙන් සමාවක් ගැනීම සංගණනයක් කිරීමට සංගායනාවකට කලින් කළ යුතු දෙයක් කියන එක මම මතක් කරනවා. මගේ ඉතුරු විනාඩිය හරි තියෙනවා නම් ඒක අපේ ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාගේ කතාවට එකතු කරන්න කියන ඉල්ලීම කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට. මේ ළඟට ඩීබී හේරත්කරු ඇමතිතුමාට.
බොහොම ස්තුතියි මුල්ලාසන ආරූඪ ගරු මන්දිතුමනි.
ඔබතුමාට විනාඩි 14ක් තියෙනවා.
බොහොම ස්තුතියි. අද අපි කතා කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රට ගොඩනගන ඉදිරි මාර්ග සැලැස්ම පිළිබඳව විපක්ෂ ඉල්ලපු විවාදේ. විශේෂයෙන්ම ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමාගේ ප්‍රකාශයත් එක්ක මට දැනෙන්නේ එතුමා අපි හිතාගෙන හිටියේ පළපුරුදු දේශපාලන නායකයෙක් කියලා. ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු කාරණා එකින් එක අරගෙන ඒවා ඔහුට ගැළපෙන විදිහට සංස්කරණය කරා අපි දැක්කා. එතුමා කියන්නේ මේක මනක් කල්පිත ලෝකයක් කියලා. අපි දකිනවා මේක නිර්මාණශීලී වැඩපිළිවෙළක්. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මෙරටේ පාලන තන්ත්‍රයට එකතු වෙන්නේ, විධායක ජනාධිපති තනතුරට එකතු වෙන්නේ රට අස්ථාර වෙලා තියෙන වෙලාවක. ඒ වෙලාවේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයෝ හැටියට මම කල්පනා කරනවා පක්ෂ විපක්ෂ හැම දෙනාටම සමාන අයිතිවාසිකමක් වගකීමක් තියෙනවා කියලා. ඒකට හේතුව අපි මැතිවරණයකට යනකොට හැම දෙනාගේම ප්‍රාර්ථනය රටේ පාලක පක්ෂයකට එකතු වෙන එක. විපක්ෂයට යන්න කවුරුත් කැමති නැහැ. හැබැයි ජනතාවගේ වාරණය අනුව ඒ දේශපාලන මත පිළිබඳව ඔවුන්ගේ විනිශ්චය ලබා දුන්නහම අපි පක්ෂ විපක්ෂ කියන කණ්ඩායම් දෙකකට
බෙදෙනවා.
හැබැයි මේ පාර්ශ්ව දෙකටම දෙක කෙරෙහිම රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ රට ගොඩනගන වැඩපිළිවෙලට එකතු වෙයි කියන විශ්වාසය. ඉතින් අපි ප්‍රාර්ථනා කරන්නේ මේ පාර්ලිමේන්තුවට ආපු 225ම රට ගොඩනගන වැඩපිළිවෙලට එකතු වෙන්න එක තමයි ප්‍රාර්ථනේ. ජනාධිපතිතුමා එකයි කිව්වේ අපි ඔක්කොම එකතු වෙලා රට ගොඩනගමු, මැතිවරණයක් ආපුවම බෙදිලා ජනතාව අතරට යමු කියලා. මේ කාරණාව අපි හරියට තේරුම් ගන්න ඕන පමණක් නෙවෙයි, මේ කාරණාව මේ රටේ දේශපාලන ඉතිහාසයේ වැඩියෙන්ම කරන්න ඕන තියෙන හොඳම අවකාශයට අපි අවතින්න වෙලා තියෙනවා. මම මෙහෙම කියන්නේ ජාත්‍යන්තර වශයෙන් අපි සහනදායි ආර්ථික ඌමනාවල් ඉටු කරගන්න අපේක්ෂා කරන්න සිද්ධ වෙනවා. අවුරුදු 75ක දේශපාලන ඉතිහාසයට සාප කරනවට වඩා මම විශ්වාස කරනවා අපි හැමදෙනාම එකතු වෙලා ඉතිහාසය අපිට අහිතකර වුණා නම් වර්තමානයේ අහිතකර ඉතිහාසය වෙනස් කරන්න, රට අනාගත කරා ගෙන යන්න අනාගත පරපුර වෙනුවෙන් කැපවීම, ඒක අපේ දේශපාලන අපේක්ෂාවන් තුළ ඉදිරියෙන්ම තිබුණොත් රට ගොඩනගෙන තැන්ට ගෙන්න පුළුවන්. දැන් කවුරුහරි කියනවා නම් මේ කාලවකවාන තුළ රටේ පාලක පක්ෂය මේ කරපු කෙරලා තියෙන විනාශයන්ට වග කියන්න ඕන කියලා. ඒක නිවැරදි කිරීමේ වගකීමත් අපිට තියෙනවා. මේ වගකීමෙන් බැහැරවීම මහජනතාව අපේක්ෂා කරන කාරණාවක් නෙවෙයි. අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ බලයට පත් කරන්න 69 ලක්ෂයක් ඡන්දදායකව එකට එක්කාසු වුණා. අපි දැක්ක එතුමා රට බාර අරගෙන ඊගාව මහමැතිවරණයක් කරා රට මෙහෙවන. ඒ කාලේ තමයි අපිට නොපෙනෙන වෛරසයක් හම්බෙන්නේ. ලෝකයේ සියලුම ආර්ථික තත්ත්වයන් දියුණු වෙච්ච රටවල් වල පවා කඩා වැටිලා අපිටත් ඒ විපත්තියට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන නිරීක්ෂණ අනුව එවකට අපේ ආණ්ඩුව ඒ වෛරසයට එරෙහි වෙච්ච රටවල් අතරින් ඉදිරියෙන්ම හිටපු ජනතාව රැකගත් ආණ්ඩුවක් බවට විග්‍රහ කරන්න යෙදුණා. තවත් පැත්තකින් ගත්තහම මේ රටේ කෘෂිකාර්මික රටක් හැටියට එවකට ගත්ත තීන්දු තීරණ පරමාර්ථ මොකක් වුණත් අපිට ලැබිය යුතු අස්වැන්න ලබා ගන්න අපිට හැකියාවක් තිබුණේ නැහැ. ආහාර අහිමියක් පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. කොවිඩ් උවදුරත් එක්ක විදේශ සංචිත හීන වෙලා රටේ ආර්ථිකය කඩාගෙන වැටිලා ජනතාවගේ ප්‍රශ්න ගොඩ ගැහෙන්න පටන් ගත්තා. අපි දැක්කා අපේ රටට අරගෙන ආපු තෙල් නැබ් වලට සල්ලි දෙක ගෙවා ගන්න බැරි වෙච්ච කාරණාව. ඒ තෙල් ඉගේ රටේ ජනතාවට බලපාපු විදිය, මහජනතාව පෙට්‍රල් සෙට් ගාව පෝලිම් වෙලා හිටපු යුගය අපි දැක්කා. පැය 13ක් විදුලිය ලබා නොදෙන්න තරමට ඉන්ධන හිගයකට අපි මුහුණ දුන්නා. ඒ වගේම ප්‍රවාහන පද්ධතිය කඩා වැටුණාම අපේ පාසල් පද්ධතිය වහන්න අපිට සිද්ධ වුණා. බරපතල ප්‍රශ්න. නාගරික ජනතාව ගෑස් නැතුව එදිනෙදා කටයුතු කරන්න හැකියාවක් තිබුණේ නැහැ. මෙන්න මේක තමයි අපි දැකපු අද්දැකීම මේට අවුරුද්දකට ඉස්සෙල්ලා. ඊට ඉස්සෙල්ලා මේ රටේ බලයට පත්වෙච්ච හැම ආණ්ඩුවක්ම උත්සාහ කරලා තිබුණා රට සංවර්ධනය කරන්න. ඔවුන්ගේ තේමා වෙලා තිබුණේ පාරවල් ටික හදන්න, වැව් අමුණු ටික අලුත් වැඩියා කරන්න, ඒ වගේම විවිධ සංවර්ධන කටයුතු, සෞඛ්‍ය ක්ෂේත්‍රෙ වෙන්න පුළුවන්, අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන්. හැම වෙලාවකම ඔවුන් ඉදිරියෙම තිබ්බේ සංවර්ධිත රටක් හදන්න භෞතික සංවර්ධන. හැබැයි මේ කඩාගෙන වැටුණු රට මේ අවුරුද්දකට ඉස්සෙල්ලා ආපහු ඒ තිබිච්ච අභියෝගය ජයගන්න කරන්න තියෙන වගකීම, ඉටු කරන්න තියෙන උත්තරීතර ආයතන තමයි පාර්ලිමේන්තු. මහජනතාව ඡන්දේ දීලා බලයට පත්වෙච්ච මැති ඇමැතිවරු මෙතෙන් ඇවිල්ලා එවෙල තිබිච්ච වගකීම තමයි අස්ථාවර වෙච්ච රට නැවත යථාවත් කරන්න එකතු වෙන එක. මේ වෙලාවේදී අපි දැක්කා විපක්ෂ සමහර අය ඒ තමන්ගේ පැවරිච්ච වගකීම ඉටු කරන්නේ නැතුව ආණ්ඩුව වෙනස් කරලා රටේ පාලන තන්ත්‍රයට එකතු වෙන දරන උත්සාහයන් අපි දැක්කා. හැබැයි එවන් උත්සාහයන් තුළ අපි දැක්කේ නෑ කඩාගෙන වැටුණු ආර්ථිකයට ලක්වෙච්ච ජනතාව වෙනුවෙන් පෙනී හිටින විපක්ෂ අපි දැක්කේ නෑ. මේ වෙලාවේ තමයි රටේ නායකත්වයට පත්වෙන්නේ විධායක ජනාධිපති තනතුර රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ අවස්ථාවේදීත් අපි දැක්කා වර්තමාන විපක්ෂයේ යම් යම් නායකවරුන්ට හිටපු ජනාධිපතිතුමා ආරාධනා කරනවා අපි දැක්කා. ඔවුන් ඒ අභියෝගය ජයගත්තා නම් අපි සමහර විට ඔවුන් එක්ක ඉන්න තිබුණා. ඒ වෙන එකක් හින්දා නෙවෙයි, රට ගොඩනගන කුමන හෝ කණ්ඩායමක් එක්ක රටට ආදරය කරන මිනිස් ජනතාව එකතු වෙන්න ඕන හින්දා. නමුත් ඒ අය අභියෝගේ බාර ගන්න තරම් උත්සුක වුණේ නැහැ. ඒ වෙලාවේදී අපි දැක්කේ ඔවුන්ගේ නොහැකියාව, වගකීමක් බාර ගන්න බැරිකම. බාරගත් වගකීම පැවරුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. අපි 134 දෙනෙක් එකතු වුණා එකතුමත් එක්ක. ඒ බලය ලබා ගැනීම උදෙසා නෙවෙයි මුලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි අපිට ඕන වුණා අස්ථාවර වෙච්ච රට නැවත ගොඩ ගන්න. මේ රටේ ජනතාව කුසගින්නෙන් පෙළුණා. ආර්ථික උද්දමන ඉතාමත් මිහිල තැනකට ගියා. ලෝකේ දිළිඳුකම අතින් අපි 4වෙනි 5වෙනි ස්ථානයේ බවට පත් වුණා. මන්ද පෝෂණයෙන් පෙළෙච්ච මිනිස්සු හිටියා. ආහාර අහිමි ඉතාමත් මිහිල තැනකට ගියා. රට සහමුලින් අස්ථාවර වෙච්ච වෙලාවක මහජන නියුත්තෙන්ගේ වගකීමක් තියෙන. ඒ අස්ථාවර වෙච්ච රට ගොඩනගන්න එකතු වෙන එක. අපි මෙන්න මේ වෙලාවේ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක එකතු වෙන්නේ. එදා තිබුණු තත්වයයි අද තත්වයයි අතර මහ විශාල වෙනස. එදා මේ රටේ මිනිස්සුන්ට තිබිච්ච කුසගින්න අද දැනෙන්නේ නැහැ. අද ආර්ථික වශයෙන් අපි ඉහළ තැනකට ඇවිල්ලා තියෙනවා. විදේශීය රටවල් වලින් අපේ ප්‍රධාන ආහාරයේ බත් හදන්න හාල්ටි ආනයනය කරා. දැන් හාල් ආනයනය කරන්නේ. ඔබතුමාට මතකනම් මුලාසනාරුඩු ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම මේ රටේ ජනතාව ගොවි ජනතාව පොහොරට නැතුව අසරණ වෙනකොට ඔබතුමාට දැනෙන විදිහට ගොයන් ටික පොහොර නැතුව කහපාට වෙනකොට කෘෂිකාර්මික පරිසරයක් තුළ ඔබතුමා ජීවත් වෙන්නේ ඒ වගේ මේ අස්වැන්න අඩු වෙනකොට අපිට සිද්ධ වුණා විදේශී රටවලින් සාල් ආනයනය කරන්න. මෙන්න මේ වෙලාවේ තමයි වර්තමාන ජනාධිපතිතුමා බලයට පත් වෙන්නේ. මේ වෙලාවේ තමයි කෘෂිකර්ම විෂය භාර ඇමතිවරයා හැටියට මහින්ද අමරවීර ඇමතිතුම එකතු වෙන්නේ. ඒ වෙලාවේ කැබිනට් එක ගත තීන්දුව නැවත පොහොර ආනයනය කරන්න ඕන. පොහොර ටික ගේන්න ඉන්දියන් ආධාර ක්‍රමයටද මුදල් හම්බෙනවා. ශනිකව හදිස්සියෙන් පොහොර ටික අරගෙන ඇවිල්ලා රටේ ගොවි ජනතාවට දුන්නහම හෙක්ටයර් ලක්ෂ 8ක් වගා කරන කුඹුරු පමණ. ඒ අස්වැන්න මාස 4යි ගියේ. අහිනේට පත්වෙච්ච රටක සහල් අතිරික්තයක් හැදෙන තැනකට ගේන්න තරම් මේ රටේ ගොවි ජනතාව පෙළඹුණා. ඔවුන්ගේ දාඩිය බිඳුවල වටිනාකම් රටට එකතු වුණා. මේ මාර්ගෝපදේශකත්වයේ දුන්නේ අලුත් මේ දේශපාලන සංහිඳියාව. ඔබට මතක නම් මුලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි අද මේ වන විට රටේ වී අතිරික්තයක් තිබුණා. දැන් ඒ හින්දා ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයේ ආණ්ඩු පක්ෂයේ තීන්දුව කරා අපි රුපියල් 100ට ගොවියන්ගේ වීටි අරගෙන ඒව සහල් බවට පත් කරලා ඒ ප්‍රදේශවල අඩු ආදායම් ලාභයෙන්ට කිලෝ 10 ගානේ අවස්ථා දෙකක් දෙමු කියලා. ඒ කාරණාව මේ රට තුළ ක්‍රියාත්මක වුණා. අඩාගෙන වැටෙන කෘෂිකර්මාන්තයේ ගොඩ ගන්න රජයේ පෙළඹිච්ච හැටි එයින් ලැබිච්ච අස්වැන්න මහජනතාව අතර බෙදාගත්ත හැටි මම ඔබතුමාට පැහැදිලි කරන්න යෙදුනේ. ඒ විතරක් නෙවෙයි මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනකොට අපිට ඉන්ධන මිල ඉතාමත් මිහිල තැනකට ගෙන යන්න සිද්ධ වුණා. අපි ඒක කැමැත්තෙන් කරපු දෙයක් නෙවෙයි. නමුත් ක්‍රමානුකූලව අද ලෝක වෙළඳපළත් එක්ක සංසන්දනය කරලා අපේ ආර්ථිකයට ගැළපෙන විදිහට ඒ සීමා මායිම් දාලා හරි කමක් නැහැ. ඉන්ධන ටික ජනතාවට ලබා දෙන්න කටයුතු කරා. දවසින් දවස ඉන්ධන මිල පහළ යනවා. ඒ විතරක් නෙමෙයි විදුලි බල මණ්ඩලය ගත්තාම අපිට පැය 13ක් විදුලිය දෙන්න හැකි නොහැකි වෙච්ච ඒ බල මණ්ඩලය දැන් යථාවත් කරලා තියෙනවා. අපි සෑහීමකට පත් වෙනවා නෙවෙයි විදුලි බිල ඉහළ ගියා. ජනතාවට දරන්න බැරි වෙන්න ඇති. නමුත් ඒක නොකෙරුවා නම් මේ රටේ නැවත වතාවක් විදුලි කබ්බාතුවට යන්න සිද්ධ වෙනවා. ඒතර පාලක පක්ෂයක් මොකද්ද ගන්න ඕනේ තීන්දුව? ගන්න තියෙන අවම හානිය සලකිල්ලට අරගෙන විදුලි බිල වැඩි කරලා අද පැය 24 විදුලි ලබා දෙනවා. විදුලි බල ඇමතිතුමා මේ වෙනුවෙන් පෙනී හිටියා. ඒ වගකීම බාරගත්තා. ඒ තමයි මේ ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් එක්ක එකට එක්කව වෙලා වැඩ කරන කැබිනට් ඇමතිවරු රාජකාරී කෘෂි කර්මාන්තය යථාවත් කරලා තියෙනවා. විදුලි බල මණ්ඩලයේ හරිය විදිහට පවත්වගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම නැවත වතාවක් ඒ ඉහළට ගියපු විදුලි බිල අඩු කරන්න ලබන මාසෙ කටයුතු කරනවා. ඊගාවට ලබන අවුරුද්ද වෙනකොට තවත් මිල අඩු කරන්න පුළුවන්කමක් තියෙනවා. මෙන්න මේ වගේ ඉදිරි දැක්මක් එක්ක යන වැඩපිළිලක් තමයි ජනාධිපතිතුමා ඉදිරිපත් කරේ. එදා මාර්ග සැලැස්ම නමින් ඉදිරිපත් කරේ. අපිට වැඩ කරන්න සැලැස්මක් තියෙන්න ඕනේ.
ගරු ඇමතිතුමා ඔබතුමා තමයි විනාඩි දෙකක්
කාලය. බොහොම ස්තුතියි. මනක් කල්පිත ලෝකයක් නෙවෙයි. අපි ගොඩනගලා තියෙන්නේ යථාර්ථවාදී මේ මහපොරොත ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩපිළිවෙලක්. ඒක සමහර අයට මනක් කල්පිත වෙන්න පුළුවන්. නමුත් මේ රටේ මහජනතාවට 2.25 ලක් වන ජනතාවට යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. 93%ක ඉහළ උද්දමනයකට ගියපු රට අද 22% දක්වා පහළ බැහැලා තියෙනවා. ආහාර හිගෙන් පිළිච්ච රට අද නැවත වතාවක් ආහාර සුලභ වෙලා තියෙනවා. ඒ වගේම පාසල් ටික වහලා තිබිච්ච රට අද පාසල් ටික ඇරලා අධ්‍යාපන ඇමතිතුමා නිසි වේලාවට විභාග පවත්වලා ඒ රටේ අනාගතය නිර්මාණය කරන්න දායක වෙලා තියෙනවා. මේ විදිහට රට ගොඩනගෙන වැඩපිළිලක් එක එකට එක්කහුවෙලා කටයුතු කරන වෙලාව මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි අද මේ රටේ ජනතාව මැතිවරණයක් අපේක්ෂා කරන්නේ නැහැ. මේ රටේ ආහාරයේ නවත්තලා රට සම්වර්ධිත දේශයක් බවට පත් කරලා අප ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලන වෙලාවක් එනවා. ජනතාව ඒ දේ කෘතිමව අපි සමාජගත කරන්න පුළුවන්කමක් නැහැ. පළාත් පාලන මැතිවරණේ තිබ්බනම් ඒකේ ප්‍රතිඵලය වෙනම බලන්න තිබුණා. නමුත් මේ රටේ ජනතාව මැතිවරණයක් ඉල්ලන්නේ නැහැ. සමහර දේශපාලන නායකින් සුවකීය අභිමතයේ පරිදි ඔවුන් ඉල්ලන මැතිවරණයක් ඉල්ලනවා. ඔවුන් කල්පනා කරනවා රටේ බලය ගන්න පුළුවන් වේවි කියලා. පළාත් පාලන මැතිවරණේ තියලා ඊගාවට මහ ජනතාව පාරට බස්සලා මහා මැතිවරණයක් ඉල්ලලා ජනාධිපතිවරණයක් ඉල්ලලා මේ රටේ මහා විශාල ලේ වැගිරීමක් කරලා ඔවුන්ගේ අපේක්ෂාව උනේ බලයටපත් වෙන්න. අපි කල්පනා කරනවා රට ආදරය කරන අය දේශපාලන මත පැත්තක දාලා එකට එක්කහු වෙනවනම් කොච්චර ශක්තිමත්ද මුලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි. මේ රටේ අහිංසක මිනිසුන්ගේ ප්‍රාර්ථනය රට හරිතැනකට ගෙන යනවා දැකින් ඉතිහාස වංශ කතාව පුරාවට බලාපුවහම අපේ රට අපූර්වට සම්වර්ධිත දේශයක් කෙරෙහිද ගලාගෙන ඇවිල්ලා නැහැ. එක්කෝ විදේශීය ආක්‍රමණ නැත්නම් ස්වභාවික විපත් ඒ වගේ පසුබිම් එක්ක රට කඩාගෙන වැටලා තියෙනවා. හැබැයි මේ රට තවත් වැදගත් කාරණාවක් තියෙනවා. දේශපාලන උමනාවල් වෙනුවෙන් පටු මතවාදයන් සාර්ථක කරගන්න දරපු උත්සාහයන් තුළ රටට විශාල හානියක් වෙලා තියෙනවා. අන්න ඒක නවත්තන්න අපි දෙක දෙකව වෙන්න ඕන වෙලාවයි කියන එක මම මේ වෙලාවේදී මතක් කරමින් අවස්ථාව ලබා දුන්න ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම කතාව මෙතෙකින් අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු ඇමතුමනි.